পাহাড়ের পাঁচগুলো গুলোতে বৃষ্টি স্কি
Honorable Bandala Gunawardena, are you continuing your speech?
Nai mage katha vivara karanna kan ape handuru.
Har. Please continue your speech, Honorable Member Bandala Gunawardena. Yeah, Honorable Gajendra Kumar Ponnambalam.
Just a query, sir. Now, there is a adjournment debate and we are supposed to be discussing the present situation in the country under the adjournment debate. There is a list of speakers in the opposition lobby that has been posted. If you are not sticking to that, so, can we...
We will not be taking up adjournment motion, but we will be discussing this issue in the parliament.
And I also wish to speak, sir.
Yes. Honorable Bandala Gunawardena.
Garu Katanagetumani, Garu Mulasanarudu Mantritumani. මං පැහැදිලි කරමින් සිටියේ මේ අර්බුද අවස්ථාවේදී අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පැවරෙන්නේ මේ පාර්ලිමේන්තුවට. මේ ඇති වෙලා තියෙන අර්බුදය රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදයක් වෙන නිසා ආණ්ඩු පක්ෂේ වුවත් විපක්ෂේ වුවත් අපි වෙත පැවරෙන වගකීම පාර්ලිමේන්තුව විසින් පැහැරිය යුතු නොමැති බව තමයි මගේ පළවෙනි අදහස. ඒට හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ පටන් අපේ රටේ ප්‍රධානම අර්බුද දෙකක් තිබෙනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය දෙක විදේශ විනිමය ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදයේ අදහස් තමයි නිදාසින් පස්සේ කාගේ ආණ්ඩුවක් තිබුණත් රජයේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරලා අයවැය ලේඛනයේ හිඟ අයවැය ලේඛන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ හිඟ අයවැය ලේඛන ප්‍රතිපත්තිය තුළ දිගින් දිගටම රජයේ වියදම් දිගින් දිගටම වර්ෂයෙන් වර්ෂයට මේ පාර්ලිමේන්තුව වැඩි කරනවා. වියදම් වැඩි කිරීමට සාපේක්ෂව ආදායම වැඩි වෙන්නේ නැහැ. අයවැය ලේඛනයේ හිඟයක් තියෙනවා. හිඟය පියවා ගැනීම සඳහා අපි කැමති වුණත් නැතත් හැම ආණ්ඩුවම ණය අරන් තියෙනවා. ණය ගත්තේ නැති ආණ්ඩුවක් නැහැ. ඒ ණය ගැනීම සමග ණය වාරික හා පොලී ගෙවීම පිළිබඳ දේශීය වශයෙන් ඒ ගොඩ හැමදාම වැඩි වෙනවා. ඊළඟට මේ ඇතිවෙන තත්ත්වයේ තුල රටේ සමහර ඉල්ලුම වැඩි වුණත් ඊට සාපේක්ෂව සැපීම වැඩි වෙන්නේ නැති නිසා දේශීය නිෂ්පාදනයේ මේ රටේ මිනිසුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එනිසා රටේ මුළු සමස්ත නිෂ්පාදනය ගත්තාම දලදේශීය නිෂ්පාදනයට වඩා වැඩියෙන් අපි වියදම් කරනවා දලදේශීය වියදම. රටේ හදනවට වඩා වැඩියෙන් වියදම් කරන්නේ පිටරටින් ගෙනල්ලා තමයි අපි කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ යන්නේ එන්නේ ඉන්නේ හිටින්නේ. එතකොට අපි ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය උපය ගන්න නැත්තම් විදේශ විනිමය උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් විදේශවලට ගෙවන්න සිද්ධ වෙනකොට අපේ ගෙවුන් ශේෂයේ බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. භාණ්ඩ නිර්යාත ආදායම සාමාන්‍යයෙන් වර්ෂයකට තියෙන්නේ බිලියන 10ක් 12ක්. භාණ්ඩ ආනයනය කරන්න වියදම තියෙනවා බිලියන 20ක් 22ක්. හැම වර්ෂයකදීම වෙළඳ ගිණුමේ හිඟයක් තියෙනවා. ට්‍රේඩ් බැලන්ස් එක ට්‍රේඩ් ඩෙෆිසිට් එක තියෙන්නේ හැමදාම ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස. එතකොට හොඳට තියෙන අවුරුදු වල වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සංචාරක ව්‍යාපාරයේ පීම් වැඩි වෙනකොට සේවා ලැබීම් වැඩි වෙනවා. විදේශයන් ඉන්න යුතු ශ්‍රී ලාංකිකයන්ගේ ආමුඛ පේෂණ යනාදිය නිසා මුදල් ලැබෙනවා. ඒ ලැබෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ වෙළඳ හිඟිය පියව ගන්න. එතකොට ජංගම ගිණුමේ හිඟියක් ඇති වෙනවා. ජංගම ගිණුමේ හිඟිය පියව ගන්න බැරි වෙනකොට තවදුරට විදේශ ණය ගන්නෝ යෙවුන් ශේෂය අර්බුදයක් ඇති වෙනවා. මේ නිසා මේ අර්බුදයට විසඳ ගන්න අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. තමුන්නාසලගේ රජයේ සමයේ මේ ප්‍රශ්නේ උග්‍ර වෙනකොට පසුගිය යහපාලන රජයේ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. එෙහිදී extended agreement under the EFF දීර්ඝ කරන ලද විධිවිධාන යටතේ බලධාරීන් SDR special drawing rights 1.77.7 සමාන යෝජිත ප්‍රවේශයේ සහිත තුන් අවුරුදු විධිවිධාන සලාකයෙන් 125ක් ඉල්ලා ඇත. ඒ කුමක් සඳහාදයක් පිරීමෙන් පවතින පරිසරය හා පීඩනය නිසා හටගන්නා වූ ගෙවුන් ශේෂයන්ගේට මුහුණදීම සඳහාය. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගලපා ගන්නා තෙක් දිගටම බලපවත්වනු ඇත. වැඩසටහනෙහි මූල්‍ය ප්‍රතිපත්තියා ගෙවුන් ශේෂයන්ගේට සම්බන්ධ මූලික අරමුණු වන්නේ එක, මූල්‍ය හිඟිය අඩුකර ගැනීම සඳහා ආදායම් ව්‍යුහයේ ව්‍යුහාත්මක වර්ධනයක් ක්‍රියාවට නැංවීම, දෙක, මහා බැංකුවේ විනිමය සංචිත අපගමනයේ විරුද්ධ දිශාවට හැරවීම, තුන, දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය අඩුකිරීම සහ පාල මට්ටමකට ගෙනීම, හතර, රාජ්‍ය මුදල් කළමනාකරණයේ උසස් තත්ත්වයට පත්කිරීම. ඊළඟට මේ සඳහා වෙන වැඩසටහනක් තමුන්නාසෙලා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ක්‍රියාත්මක කළා. එයි මේ ප්‍රශ්නය මේ ලෙසින් සඳහන් වෙනවා. විනිමය අනුපාතවල ප්‍රමාණාත්මක විශ්ලේෂණය පෙන්වා දෙන්නේ විදේශ විනිමය වෙළඳපොළේ පීඩනයක්, ඉහළ ප්‍රතිපත්ති අසමතුලිතතාවයක් පිළිබිඹු කරන බවය. සත්‍ය විනිමය අනුපාත වැරදි පෙළ ගැසීමේ ආර්ථික මිතිය තක්සේරුව පෙන්වා දෙන්නේ මූලධර්මවාදීන් විසින් පුරෝපකතනය කළ මතයට බොහෝ දුරට ආසන්නව සක්‍රියව ගලපන ලද ජංගම ගිනුමේ ඌනතාවය සමඟ ශ්‍රී ලංකාවේ ජංගම ගිනුමේ ඇති පරතරය කුඩා බවය. දළ දේශීය නිෂ්පාදන ජාතික නිෂ්පාදනයේ 2%. කෙසේ නමුත් විශ්ලේෂණය පෙන්වා දෙන්නේ ප්‍රතිපත්ති අසමතුලිතතාවය දළ දේශීය නිෂ්පාදනයේ 0.8% අනුපාතී ඉහළ මට්ටමක පවතින බවය. විදේශ විනිමය වෙළඳපොළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත්වීම පිළිබඳ වඩා ගුණාත්මක විශ්ලේෂණයක් පෙන්වා දෙන්නේ මෑතකදී මැදිහත්වීම මෙහෙයවනු ලැබ ඇත්තේ බොහෝසෙයින් ප්‍රාග්ධන ගිණුමේ ගණදෙනු විසින් බවය. 19. ශ්‍රී ලංකාවේ බාහිර තත්ත්වයේ සම්ප්‍රදායික විශ්වාස ආකර්ෂණීය ප්‍රතිපත්ති විසින් අදහස් කරනවාට වඩා දුර්වලය. තවද බාහිර තිරසරභාවයට අදාළ සැලකිය යුතු වැදගත් කරුණුද පවතී. ආණ්ඩුවේ සුරකුම්පත් වෙළඳපොළේ නිර්ණයවාසික බැහැරයාම් වෙතින් හටගන්නා විදේශ විනිමය ඉල්ලීම් වලට සහ මහා බැංකුව විසින් පාසුකම් සැපීම තුළ 2016 වර්ෂයේ දළ විදේශ මුදල් ඉල්ලීම් වලට ගෙවීමට දළ දේශීය මුදල් හිඟියක ලක්ෂ්‍ය කරා ජාත්‍යන්තර සංචිතයේ පහත වැටි ඇත. මේ ජාත්‍යන්තර සංචිතයේ පහත වැටිලා තියෙන ආකාරය කියන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2016දී. මේක ගෝඨාභය රාජපක්ෂ නිසා නෙමෙයි. මේ අර්බුදේ අපි සත්‍යය කොතරම් නීරස වුණත් අපි තේරුම් ගත යුතුයි. රටක් වශයෙන්, ජාතියක් වශයෙන්, ආර්ථිකමය වශයෙන් අපි වැටිලා තියෙන තත්වය මේක 2016 වර්ෂයේ සිටම දිගින් දිගටම කියාගෙන එනවා. කියාගෙන ආවට පස්සේ 1977 පස්සේ දිගටම කියලා තියෙනවා. ඊට පස්සේ ගිය ආණ්ඩු කාලෙදි මේ තත්ත්වය බරපතල වුණාම තමයි තමුන්නාසෙලාට විටින් විට ගිහිල්ලි වෙලා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරන්න සිද්ධ වුණේ. මම නිශ්චිත වශයෙන් සඳහන් කළොත් මුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලය තුළම ජාත්‍යන්තර වෙළඳපොළෙන් ලබාගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 6යි. මේ බලන්න 2015 ජනවාරි 650යි. 2015 ඔක්තෝබර් සංවර්ධන බැඳුම් කර නිකුත් කරනවා 1500ක්. ඒ ගෙවන්න තියෙන්නේ 2025 ජනවාරි. මේ 2015 විතරක් 2150ක් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා තියෙනවා සවරින් බොන්ඩ්ස්. එතකොට ඒක 2025 ගෙවන්න තියෙන්නේ. දැන් එතකොට මේ සවරින් බොන්ඩ්ස් 2000 ගාණක් ඉෂූ කරන්නේ ඉතා විශාල කනිජ තෙල් මිල පහත වැටීමක් තියෙද්දි. 2015 වර්ෂයේදී කනිජ තෙල් වලින් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ඉතුරු වුණා. ඉතුරු වෙලා තියෙද්දිත් අපි 2015 වර්ෂයේදී තවත් බිලියන 2.15ක් ණයට අරන් තියෙනවා සංවර්ධන බැඳුම් කර වලින් විතරක්, සවරින් බොන්ඩ්ස් වලින්. ඒ පීඩනය 2025 වෙනකන් තිබෙනවා. ඊළඟට බලන්න ඊළඟ වර්ෂයේදී මොකද කළේ? 2016 ජුනි මාසේ සංවර්ධන බැඳුම්කරයන් නිකුත් කළ දස අවුරුදු එකක් ඇමරිකාන් ඩොලර් බිලියන මිලියන 1000යි බිලියන 1යි 2026 ජුනි මාසේ කල්පිරෙන්නේ තාම 2026 ඇවිල්ලා නැහැ ඊට පස්සේ 2016 ජූලි ආයිත් 500ක් නිකුත් කරනවා ඒ අවුරුද්දෙම ඒක 2021 දෙසැම්බර් කල්පිරෙන්නේ අවුරුදු 5.5කට නිකුත් කරලා තියෙනවා 2017 මැයි මාසේ ආයිත් 1500ක් නිකුත් කරනවා ඒ කල්පිරෙන්නේ 2027 මැයි මාසේ 2018 අප්‍රේල් 1250ක් නිකුත් කරනවා ඒ කල්පිරෙන්නේ අවුරුදු 10කින් 2028 අප්‍රේල් මාසේ 2018 අප්‍රේල් ආයිත් නිකුත් කරනවා 1250 2028 කල්පිරෙන්නේ 2019 මාර්තු 1400ක් නිකුත් කරනවා ඒ කල්පිරෙන්නේ 2029 මාර්තු 2019 ජුනි ආයිත් නිකුත් කරනවා 1000කුයි 500කුයි 1500කුයි මේ ඔක්කොම 2029 දී කල්පිරෙන්නේ එතකොට මේ අපි කවුරු කාගේ ආණ්ඩුව තිබුණත් අපි කැමැති වුණත් අකමැති වුණත් මේ ණය වාරිකයි පොලී ගෙවීම පිළිබඳ දැවැන්තම අර්බුදයකට ඇවිල්ලා තියෙනවා නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතිහාසයේ නොවුන මේ පාර්ලිමේන්තුවට කවදාක්වත් මූණ දෙන්න සිද්ධ වෙච්ච නැති ප්‍රධාන කරුණු කීපයක් අපේ කාලය තුල සිද්ධ වෙලා තියෙනවා අපි සුනාමි ව්‍යසනයකට මේ කොයිඩ් 19 ව්‍යසනයකට මේ රට කවදාක්වත් මෙවැනි වසංගතයකට මූණ දීලා නැහැ එහි ප්‍රතිඵලය වසංගතයේදී අපි දිගින් දිගටම කිව්වා මේ විපක්ෂය කිව්වා රට කිව්වා වහන්න කියන්නේ ආර්ථික ක්‍රියාවලිය නතර කරන්න ගොවියන්ට ගොවිතැන් කරන්න බැරි වෙන්න කර්මාන්තකරුවන්ට කර්මාන්ත කරන්න බැරි වෙන්න සේවා සපයන අයට සේවා සපයන්නේ නැතුව අවුරුද්දක් රට වහලා තිබුණා 2020 අවුරුද්දක් රටක් වැහුවාම ඒකේ ප්‍රතිඵලය තමයි නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථිකයේ ඍණ 3.6ට පල්ලෙහාට ගියා රටක් එහෙම කඩා වැටුණාට පස්සේ 3.6ට පල්ලෙහාට යනකොට මේ ලෝකයේ ඇතිවෙච්ච කොයිඩ් 19 වසංගතයේ යටතේ සංචාරක සීමා පැනවීමත් තාම සංචාරක සීමා ඉවත් කළ නැති ලෝකයක් තුල සංචාරක පැමිණීම් විශාල ලෙස අඩු වුණා 2018 වර්ෂයේදී මේ රටට සංචාරකයෝ ලක්ෂ 23ක් පැමුණා සංචාරක ව්‍යාපාරයෙන් විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් ලැබුණා සංචාරක ව්‍යාපාරයෙන් අවුරුදු 3ක් තිස්සේ දැන් ලැබෙන ප්‍රමාණය ලැබෙන්නේ නැහැ පාස්කු ප්‍රහාරයේ දවසේ සිට ඒ නිසා විශාල ඩොලර් රට ඇතුළට ගලා එම පිළිබඳ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා මෙහෙම තත්ත්වයක් මීට ඉස්සර ඉතිහාසයේ තිබුණේ නැහැ ඒ නිසා ඒ අර්බුදේ නොදෙන්න කෙනෙකුට මේ ප්‍රශ්නයට දේශපාලන උත්තරයක් නැහැ උදාහරණයක් වශයෙන් කාට හරි කියන්න පුළුවන් නම් බොහොම සරල විසඳුමක් තියෙන්නේ ඇයි උඹලට ලයිට් දෙන්න බැරි මුළු කාලෙම ලයිට් දෙන්න ඕනේ ඇත්ත ඒක දැවැන්ත අර්බුදයක් ලයිට් දෙන්න නම් මේ ජලාශවල ජලය නැත්නම් ජලවිදුලිය නැත්නම් තෙල් ඕනේ තෙල් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ තෙල් ගේන්න ඕනේ තෙල් නැවත් දවස් දෙක තුනකට ගෙනාවොත් ඒකට ඩොලර් බිලියන 50ක් විතර යනවා ලෝක වෙළඳ පොලේ කොවිඩ් 19න් පස්සේ විශාල ලෙස මිල ඉහළ ගිහිල්ලා ඒ සඳහා දෙන්න බැංකු ක්‍රමය රඳාපවතින්නේ බැංකු හැම වෙලාවෙම යන්නේ රෝලක් බැංකුවට මුදල් ලැබෙනවා බැංකුව ණය දෙනවා බැංකුවෙන් ආදායම් ලැබෙනවා නැවත ඒ ටික රෝල් කරනවා එහෙම රෝලක් තමයි යන්නේ ඒ නතර වුණාම බැංකුවකට තියෙනවා භාණ්ඩ ආනයනය කරන්න ණයවර ලිපියන් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් නිකුත් කරන්න ඕන එතකොට වෙන රටවල් ඒ ණයවර ලිපියට ගරු කරනවා භාණ්ඩ ටික යවුවාම දැන් ඔබතුමාලා ආණ්ඩුවක් අරන් මේක කොහමද ණයවර ලිපි අරින්නේ කියලා වෙලා අපිට කියන්න සංචිත කැඩුනාම අපි ඒකයි කිව්වේ ඔබතුමන්ලට පුළුවන් නම් අපි බෞතරය දෙන්න නෑ මං යන්නේ මේ රජයේ පැහැදිලි කිරීමට අවශ්‍ය වෙලාව ගන්න මේ අර්බුදේ පැහැදිලි කරන්න මං තව අද වෙලාව පිළිබඳ නියමයක් නෑ ඒ ඔබතුමන්ලට උත්තර දෙත හැකි ඉන්න අඩු තරමේ තේරුම් ගන්න මේක අරන් මේ විනාශයට ගෙනියන්න එපා තමුන්නාසලා දැකලා නෑ අපි මේ රටේ යකඩ
කරලා
තියෙන්නේ ඒක කරපු ඒවා වෙන එකක් නෙමෙයි
Honorable Member, what is the point of order?
Make a Kauru Kalat Karapu ekata neme waradda.
Garu Karaka Sabhapathitumane, dan metuma digin digirama giyana me apen ahanawa. Meyala aandu karana.
Please allow Honorable Member to speak. Honorable Vandana Kodanawathina, please continue.
Man kiwwe man dinath wakawanuth ekka kiwwe tamunnasela karapu de. Tamunnasela karapu de man kiyapu de neme. Idi api neme me karapu sovereign board srikut kale apida. මේ බිලියන 13ක් ගෙවා ගන්න බැරි වෙන විදියට ණයවර ලිපි නිකුත් කරලා බිත්තියට හේතු කරලා බිත්තියට හේතු වුණාට පස්සේ ඒක තමයි අපි කිව්වේ අරන් ඉවෙලා මේක කරන්න බෞතරේ පෙන්වන්න පෙන්නලා ගන්න අරන් ඉවෙලා මේ ජනතාවගේ විදුලිය හෙට දෙන්න තෙල් හෙට ගෙනහලා දෙන්න එහෙම පුළුවන් නම් අපි නොකරනවද කරන්න නැතුව ඉන්නේ මේ කරලා තියෙන හිරකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ මූල්‍ය අරමුදල ප්‍රකාශනයේ මොනවද තියෙන්නේ මේ ඔක්කොම ටික 1.5ක් අරන් ඒක මදි වෙලා ඊට පස්සේ හම්බන්තොට වරායේ විකුණලා 1.4ක් අරන් ඒක මදි වෙලා මේ සියලුම හිරවීම් හිරකල්ලා ආණ්ඩුවක් දීලා කොවිඩ් 19 වසංගතය නිසා ඉතින් ඒක තමයි කියන්නේ මේක අපි තනියෙන් කරන්න බෑ පාර්ලිමේන්තුවටයි මේකේ වගකීම තියෙන්නේ මුදල් පිළිබඳ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව මේවා කරනකොට මූල්‍ය කළමනාකරණ වගකීම් පනත කියලා පනතක් දිනනවා මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමාලා දැනගන්න මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 2003 ප්‍රධාන කරුණු තුනයි කියලා තියෙන්නේ. 1. රාජ්‍ය අයවැය හිඟය දනදේශීය නිෂ්පාදනයෙන් 105% අඩු කරන්න ඕනේ 2006 දී. ඒක අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට තියෙනවා 2. රටේ සමස්ත ණය ප්‍රමාණය 2013 දී 160% අඩු කරන්න ඕනේ. 3. රජයේ අප වෙනකොට ඒ ප්‍රමාණය 104.5% වැඩි වෙන්න බෑ. මේ පාර්ලිමේන්තුව සම්මත කළේ. මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු මේ විධිවිධානයේ තිබුණා නම් අද අපේ ණය 160 නම් බැරකම් වලට අප වෙලා තියෙන්නේ 4.5 නම් අපි හැමදාම අයවැය පරතරයේ 105ක් පවත්වාගෙන යනවා. මේ රටේ ජනතාව කවුරුත් දුක් විඳින්නේ නැහැ. කාටවත් විදුලිය නැති වෙන්නේ නැහැ කාටවත් කාගේ ආණ්ඩුව තිබුණත් ඒකයි ඇත්ත ඒ මේ මේ පාර්ලිමේන්තුව සම්මත කරලා දීලා තියෙන නීතිය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඒ කළමනාකරණ වගකීම අපි ඉෂ්ට කළේ නැහැ පාර්ලිමේන්තුව විසින් දැන් අද වෙනකොට කරලා තියෙන්නේ දැන් රාජ්‍ය ණය බර 2080 දී 2030 දී 180% කරන්න මේ පාර්ලිමේන්තුව වෙනස් කරගෙන තියෙනවා ඊට පස්සේ ණය සඳහා අප වෙන ටික දැන් 115% වැඩි කරලා තියෙනවා. එතකොට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම ඉෂ්ට නොකිරීම පිළිබඳ වගකීම මේ පාර්ලිමේන්තුව බාර ගන්න නැද්ද? පාර්ලිමේන්තුව බාර ගන්න ඕනේ. මොකද අපි නෙමේ ඔබවත් මමවත් වෙන කෙනෙක්වත් නෙමේ මේවා හදලා දුන්නේ. නිලධාරීන් විසින් හදලා දීලා 50 සංශෝධනය කරන්න කියලා ඇමතිවරුන්ට බලපෑම් කළා. ඒව කළා අපි කට්ටිය ඇවිල්ලා මෙතන ගහ ගන්නවා මේක කරගන්න බැරුව. අපි හදලා තියෙන එක අයවැලේකණයක් හදපු මුදල් ඇමතිවරයෙක් ඉන්නවද? මේ ඔක්කොම හදලා දීලා ඉවරලා හදලා ඒ උපදේශයට අනුව වැඩ කළේ ඒ උපදේශයට අනුව අපිව බෙදලා දෙපැත්තට බෙදලා කරන්න තියෙන ඇත්ත තාක්ෂණික කරුණ කරන්නේ නැතුව ඉඳලා මේක තාක්ෂණික අර්බුදයක් දේශපාලන අර්බුදයක් නෙමෙයි ඒකට අවශ්‍ය කරන්නේ තාක්ෂණික විසඳුමක් ඒ සඳහා වාඩි වෙලා ඉවසීමෙන් වගකීමෙන් පාර්ලිමේන්තුව රටක් අරාජික කරන්නේ නැතුව දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට මතකයි අපි එතුමාගේ නායකත්වයේ යටතේ මේ පාර්ලිමේන්තුවේ රොන් 38 මතකයි 37 නායකගරු මන්ත්‍රීතුමාට මේ හොර පාර්ලිමේන්තුව එපා හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව ජේ.ආර්. මරව් ජේ.ආර්. මරව් කියලා විධායක ජනාධිපතිවරයා මරන්න කියලා මුළු රට පුරාම හැම බෝක්කුවකම හැම තාප්පෙකම ගහලා තිබුණේ ජනාධිපතිවරයාට විරෝධය ජේ.ආර්. මරව් වෙන කතා නෑ ජේ.ආර්. පලයන් කියලා නෙමෙයි ජේ.ආර්. මරව් මුළු රටම පාරට බහලා ජේ.ආර්. මරව් කියනකොට ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම් අස්සම් කරනකොට දහස් ගණන් පෙළපාලි එනකොට පිටකොටුවේ බෝධිය ළඟ විපක්ෂ නායකතුමිය දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාලා අපිට වෙඩි තියලා විසිරවනකොට කඳුළු ගෑස් ගහලා මාදුළුවාවේ ශෝභිත හාමුදුරුවෝ ගෙනිල්ල ඉවල වරායවල් ඉරකන්නකොට මහා භීෂණයේ තියලා මාධ්‍යවේදීන් මරලා රිචාඩ් සොයිසා ගෙනිල්ල ඉවල දානකොට ඇයි ඒව කියනකොට ජේ.ආර්. මරව් කියලා කිව්වේ නැද්ද?
Honorable member, this is not a point of order. Honorable member, please continue.
Marla ivella mini kanda rata edur thibun nadda. Nawata eka athi karanta epa. Nawata eka athi karanta epa.
Honorable member, what is the point of order?
Nawata watawak ya.
දැන් ඔයි මුලසුනේ ඉන්න ඔබතුමා ස්වාධීන වෙලා ඉන්නේ ඔය තනතුර ඉන්න බෑ ස්වාධීන වෙක්ක වැඩ කරන්න මේව කතා කරන්න දෙන්න පුළුවන්ද ඔයා ස්වාධීන වෙලා නම්
member to speak and will come to you honorable බඳුල ගුණවදින please continue
ඇයි ඇයි අත්ත කියනකොට රිදෙන්නේ ඇයි ඇයි මිනි මරනවාට
There is no time limit in this. There is no time limit in discussion. There is no time limit.
Minisunge deepala vinasakaran tepa. Minisunge idam vinasakaran tepa. Prajatantravadi lesa parliamentuye vedagat madu manusyalesa hazirenda. Vedagat vidiyata katha karanna.
Honorable member, please. Please make your point, honorable member. Please speak.
මොකද මේ පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ට කතා කරන්න අයිතිය දෙන්නේ නැත්තම් වෙලාව තමුන්නාසලා වෙලාවට කතා කරන්නේ ඔව් ඉතින් අපිට අයිතිය දෙන්න අපි කතා කරලා ඉවර එක්කම කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මරව් කියලා පෝස්ට් එක ගන්න ගැව්වා කිව්වා මේක තමුන්නාසලා රී දෙන්නේ ඇයි ඉතින් එතකොට ජේ.ආර්. යව එතකොට ජේ.ආර්. ගියාද මරව් කිව්වාම ජේ.ආර්. දාලා ගියාද ඔව් ඔව් ගියාද ජේ.ආර්. නෑනේ ජේ.ආර්. මරව් කියලා මුළු ලංකාවෙම පෝස්ටර් ගහද්දි ජේ.ආර්. දාලා ගියාද නෑ ජේ.ආර්. කීයකට වෙඩි තිබ්බද කී දහස් ගානක් මැරුණාද ඊට පස්සේ ප්‍රේමදාස යුගයේ මරපු ගාන සමුන්නාසලා දන්නවද කී දෙනෙක් මිනි මැරුවද මේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න එපා මේ පාර්ලිමේන්තුව වරද්දලා රටට බොරු කියලා යථාර්ථය නැතුව දෙයියන්ගේ නාමෙන් අපි යකඩ ගැටෙන අමීරි සද්දේ ආලා තියෙනවා උණ්ඩේ අමීරි සුවඳ දැකලා තියෙනවා දුක වේදනාව මරලතෝනි අපි දන්නෝ ඒක නිසා තමුන්නාසෙලට අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස 113 පෙන්නල ඉවරලා අපි ආණ්ඩුව දෙන්නම් අරන් ඉවරල හෙට විදුලිය දෙන්න හෙට ජලය දෙන්න ඉතින් මොකද මේක පාර්ලිමේන්තුව වත් කළා තියෙන්නේ මහජනයා කන් දෙන්නේ අවුරුදු 5කට ඉතින් ඊට ඉස්සෙල්ලා තමුන්නාසෙලට විසඳුමක් තියෙනවා නම් විසඳුම කියන්නේ කොහොමද ඒක කරන්න කියලා කරන්නේ කොහොමද ඇයි තමුන්නාසෙලා මේක කෑවට පස්සේ මේක හිර කළාම කොහොමද වෙන්නේ කියලා ඔව් ඉතින් විසඳුම අහන්නේ අපි විසඳුම කරන්න තමුන්නාසෙලා විසඳන්න දෙනවද මෙතන පාර්ලිමේන්තුවල් ලෙස රැස් වෙලා වැදගත් විදියට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න කියලා පාර්ලිමේන්තුවට කියන්නේ පාර්ලිමේන්තුවට මේ බලය තියෙන්නේ ඇයි පාර්ලිමේන්තුවේ බලයෙන් පැනලා යන්නේ වෙන කැලේ මේ පර්ණ වනචාරි යුගයට යන්නේ ඇයි ඒක නිසා මිනිස්සුව විදියට මිනිස් ජීවිතවලට අගයක් දෙන්න පුරුදු වෙන්න කියන ටික ඉල්ලා සිටින්මින් මගේ වචන කිපිය අවසන් කරනවා
ඔකියෝ වෙනරබල් අතුරලිය රත්නතේරෝ
අරු සභාපතිතුමනි අද අපි මේ සභාවේ සාකච්ඡා පවත්වන වෙලාව වෙනකොට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ විවිධ මන්ත්‍රීවරු අදහස් දැක්වුවා විශේෂයෙන්ම අපි සූදානම් වෙන්න ඕන යම්කිසි මන්ත්‍රීවරයෙක් අදහසක් ඉදිරිපත් කළාට පස්සේ ඒ අදහසට සමාන්තර අදහසක් විපක්ෂයෙන් ඉදිරිපත් කරන්න නැත්නම් මෙතන සංවාදයක් නැහැ මේ වෙලාව තීරණාත්මක වෙලාවක් මේ පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳ මුළු රටම බලන් ඉන්නවා රටේ සෑහෙන ජන කණ්ඩායමක මතයක් තියෙනවා 225ම මේක ඇතුලේ ගිල්ල මැරෙනවා නම් හොඳයි කියලා ඒ වගේ ජනමතයක් ගොඩනැගිච්ච වෙලාවක අපි ජීවත් වෙන්නේ රටේ සන්දර්භය ගොඩක් වෙනස් වෙලා තියෙනවා ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේක තුල අපි සාකච්ඡාවෙන් කොහොමද අපි සම්මුතියකට එකඟතාවයකට යන්නේ කියලා දැන් අන්තර්වාල පාලනය පිළිබඳව යෝජනාවක් අපි ඉදිරිපත් කළා අන්තර්වාල පාලනයකින් කොහොමද ඒක ගොඩනැගෙන්නේ ඒකට ආණ්ඩු පක්ෂය විපක්ෂය දායක වෙන්න ඕන විපක්ෂයට දායක වෙන්න බැරි නම් ඒකට අනුමැතිය දෙන්න ඕන උදාහරණයකට ගත්තොත් දැන් අපිට පුළුවන් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ආණ්ඩුවේ හා විපක්ෂයේ කොටස් සමග දැනටමත් විපක්ෂය කියලා තියෙනවා එහෙම කිසිම වගකීමක් බාර ගන්න සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණ කියලා තියෙනවා කිසිම වගකීමක් බාර ගන්න සූදානම් නැති බව එහෙමනම් ආණ්ඩුවේ බහුතරයේ තියෙන කණ්ඩායමට විශ්වසනීය අර හිටපු අයම ආපහු පත් කරන්න නැතුව ඒගොල්ලම ආයි බෞතිස්ම ගල මෙතෙන්ට ගේන්නේ නැතුව මේ පොහොට්ටුව ඇතුලේ යම් කිසි විශ්ව UNP ඇතුළෙත් අපි දන්නවා මේ සමගි ජන බලවේගය ඇතුළෙත් මේ පක්ෂවල හැම තැනම ඉන්නවා එක එක ජාතිය පුජ්‍යලයෝ මේ හැම පක්ෂයකින්ම දැනුගත් මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම ඉන්නේ මෝඩයෝ SSC පාස් නැති අය කියන එක පදනමක් නැති කතාවක් අපි ගත්තොත් සමගි ජන බලවේගයේ හර්ෂ වගේ දැනුගත් මුදල් ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් තියෙන පුජ්‍යලයෝ ඉන්නවා ඒ වගේම බන්දුල ගුණවර්ධන මුදල් ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් තියෙන පුජ්‍යලයේ අපිට තියෙන ප්‍රශ්නය පොහොට්ටුවේ ක්‍රියාකාරිකයෙක් වෙච්ච බන්දුල ගුණවර්ධනට ඇයි මුදල් නැමැති වෙන්න බැරි වුනේ සංඛ්‍යාලේඛනයක් හරියට කියන්න පුළුවන් අදහසක් හරියට ඉදිරිපත් කරන්න පුළුවන් ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වෙච්ච බන්දුල ගුණවර්ධනට පොහොට්ටුව ඇතුලේ මුදල් නැමැති වෙන්න බැරි වෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ. මෙන්න මේක තමයි අද පොහොට්ටුව ඇතුලේ තියෙන මතවාදී ප්‍රශ්නේ. මේකට අපි කුලප්පු වෙන්නේ නැතුව අපි අහගෙන ඉන්න ඕන ඇයි එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියන එකට උත්තරයක් අපි හොයන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ ආණ්ඩුවට දීර්ඝ කාලයක් යන්න බෑ. අපේ අදහස නම් කාලයකට. කාලය කියන එක තීරණය කරන්න පුළුවන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ දෙපක්ෂයේම එකඟතාවයෙන්. ඒ කාලය මාස 3ක් මාස 6ක් අතර කාලයක් තුල ඒක සිද්ධ වෙන්න ඕන. මහමැතිවරණයක් ආවට පස්සේ අපිට හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් තුල මහමැතිවරණයක් අපි කැඳව ගන්න ඕන. ඒ මහමැතිවරණය තුල සාමකාමී රාජ්‍ය පාලනයේ මාරුවක් ජනතා කැමැත්තෙන් අපි සිද්ධ කර ගන්න ඕන. මෙන්න මේ මාස 6ක කාලය එහෙම නැත්නම් මාස 3ක කාලය අපි ගත කරන්නේ කොහොමද කියන එක ඉවසීමෙන් කරේ නැත්නම් වෙන්නේ මේ රට එක්කෝ හමුදා ආණ්ඩුවකට යන්න ඉඩ කඩ තියනවා. එහෙම නැත්නම් කැරලිකාර කණ්ඩායමක් විසින් ගෙවල් කුඩු කළා ආයතන විනාශ කළා දැවැන්ත මහජන අරගලයකට ගිහිල්ලා මේ ඉන්න අපි අවංකව පිළිගන්න ඕන. මොකද මම 2015 ආණ්ඩු පරිවර්තනයට දායක වෙච්ච කෙනෙක්. ඒ පරිවර්තනය තුල අපි ආණ්ඩුවක් අරගෙන දුන්නා හොරු අල්ලන්න වංචා දූෂකව හිරේ දාන්න අවුරුදු 5ක කාලයක් අපි ලබා දුන්නා. අපි කිසිම ඇමතිකමක් ගත්තේ නැති වුණාට මේ සමග ජන බලවේගයේ ඉන්න බොහෝ අය බලගත්තු ඇමතිකම් අරගෙන හිටියා. රවි කරුණානායක මුදල් ඇමති එයා මොකද්ද කළේ? මොකද්ද තිබිච්ච ආර්ථික ප්‍රතිපත්තිය? මංගල සමරවීර මුදල් ඇමතුණා. මොකද්ද තිබිච්ච මුදල් ඇමති ප්‍රතිපත්තිය? ඒක තුල සිද්ධ වෙච්ච දේවල් මොනවද? ඒ නිසා රටේ ජනතාව දන්නවා මේ දෙගොල්ලටම මේ ප්‍රධාන දේශපාලන ධාරාවේ දෙගොල්ලටම මේක කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ කියන එක මුළු රටේ ජනතාව පිළිගන්නවා. ඒක නෙවෙයි දැන් සංවාද, ඒක දේශපාලන කතාවක්. ඒ නිසා විකල්පයක් පිළිබඳ අදහසක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ විකල්පය කොහොමද නිර්මාණය වෙන්න පුළුවන්? මගේ පුජ්‍යලික අදහස මම කියන්නේ පක්ෂ ඒ කියන්නේ අපි ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන්ගේ අදහස නෙවෙයි. මගේ දේශපාලන ස්ථාවරේ මට කියන්න පුළුවන් ස්වාධීන දේශපාලන බලවේගයක් මේ බමුණු පන්තිය තාත්තගෙන් පුතාට යන අප්පගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය ඉවර කළා. මේ රටේ දැනුගත් මිනිස්සු ඉන්නවා, මේ රටේ විශ්වවිද්‍යාලවලට ගිහිපු අය ඉන්නවා, ලෝකෙ පුරාම දැවැන්ත ජනමතයක් තියෙන අය ඉන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ දැනුගත් මිනිස්සුන්ට මේ රටේ තැනක් නැහැ. අද පාර්ලිමේන්තුව තුලට ආවත් පාර්ලිමේන්තුව තුල එකට ඉඩක් නැහැ. ඒ නිසා මගේ අදහස නම් මේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඉන්න ප්‍රබුද්ධ මිනිස්සු ටික එකතු වෙලා නව දේශපාලන ව්‍යාපාරයකට අඩිය තියන්න කාලය පැමිණලා. ඒක මගේ ආමන්ත්‍රණය. ඒකට එකඟයට ඒකට සහයෝගය දෙන්න පුළුවන්. ඊළඟට දෙවැනි එක බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ කතාවට මා යම්කිසි අදහස් එකතු කිරීමක් කිරීම සුදුසුයි කියලා මා කල්පනා කරනවා. ඔබතුමා දකින්නේ මේ සියල්ලම මූල්‍යමය අරමුදියක් හැටියට. සේරම මූල්‍යමය අරමුදියක්. ඇත්ත ඒක ඔබතුමා ගෙනාව මේක 2015 සහ 2024 අර්බුදයක් කියලා මම දකින්නේ.
හොන්නබල දානකමගේ
ගරු සභාපතිතුමනි මේ කතා කරන ස්වාධීන වෙච්ච කට්ටිය තමයි මේ ඔක්කොම පටන් ගත්තේ.
හොන්නබල මෙම්බර් ස්පීක්
2000 ගරු සභාපතිතුමනි මේක 2005 2010 අතර අපි කාලය ගත කරේ යුද්ධයක් එක්ක. 2010 2015 අපි ගත කළේ යුද්ධයක් නැති වාතාවරණයක් තුල. යුද්ධයෙන් පසුව මේ රට වෙනත් දිශාවකට ගෙන යාමේ ලොකු ඉඩකඩක් තිබුණා. පසුගිය ආණ්ඩුව නැත්තම් දැන් පොහොට්ටුව කියලා කියන පොදු නෑ අපේ ඒ ගාන වැඩක් නෑ. ඉලක්කම් වලින් නෙවෙයි ප්‍රශ්න විසඳන්නේ. නෑ ඔබතුමාගේ වෙලාවේ ඔබතුමා අදහස් දක්වන්න. මේ අර්බුදය
2010
මේක බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව් විදිහට 2015-20 අර්බුදයක් නෙවෙයි. අපි ඒක වෙනම කතා කරමු. ගරු සභාපතිතුමනි කරුණාකරලා මං ඉල්ල හිටිනවා මගේ අදහස් දැක්වීමට ඉඩ දෙන්න කියලා. කරුණාකරලා ඉල්ල හිටිනවා.
Please allow the honorable member to speak.
ඒ නිසා කරුණාකරලා මේ අර්බුදය 2010-15 අතර අර්බුදය. 2010 මම හිතන්නේ මුදල් හිටපු ජනාධිපතිතුමා රට ත්‍රස්තවාදයේ පරාජය කිරීම සම්බන්ධයෙන් ජාතිකත්වයේ සම්බන්ධයෙන් ජනමතයක් තිබිච්ච නායකයෙක්. ඉගෙන කිසි වාදයක් නැහැ. හැබැයි ඔහු සාර්ථක මුදල් නැමැති කෙනෙක් නෙවෙයි. ඔහු වැඩ කරේ නිලධාරීන් කියන හැටියට. ඒ වගේම 2010 දෙදස් පහලෝ දෙදා ස්විස්සේ අපට රටේ තත්වයට මුහුණ දෙන්න පුළුවන් මුදල් අමාත්‍යවරයෙක් හිටියේ නැහැ. අද තත්ත්වය මොකද්ද? අද මුදල් ඇමතිවරයා කවුද? අද මුදල් ඇමතිවරයාට වැඩ පිළිලක් තියෙනවද? ආණ්ඩු පක්ෂ රැස්වීමට ගියාම එතුවා මොකද්ද
කිව්වේ?
මේ ආණ්ඩු පක්ෂයේ හිටපු සියලු දෙනාම දන්නවා.
මම මේ ගරු සභාවෙන් දැනගන්න කැමති පසුගිය රජයක් කාලේ ඩොලර් බිලියන 300ක්
Honorable member, please continue.
Garu Sabhavarithumani, mang avasan karna. Garu Sabhavarithumani, then make api aandu pakshita giya. Mukadde kiyuwe kisi prashnayan naha kiyuwa. Prashne visandanawa kiyuwa. Mantriyuru appudi gæhuwa. Api kiyuwa arbudaya thiyi kiyala. Etukota mukadde kiyuwe? Mudal lamathiwaraya appudi walata katha kara. Katha kala appudi gala prashnayak naha kiyuwa. Then hondata merila. Then mukadde rate tattwe? Then tiyena arbudaye pradhaneka minissunta flat wala තට්ටු 50ක 60ක ජීවත් වෙන මිනිසු දුප්පත් මිනිසු වනාත මුල්ලේ සහස්රපුරේ අද ෆ්ලයිට් මේ ලිෆ්ට් එකේ වහින්න බෑ වයසක මිනිසුන්ට නගින්න බෑ රැයට මදුරුව කනවා ෆෑන් එකක් දාගන්න බෑ මිනිසුන්ගේ මේ අසහනය පිට වෙන්නේ ලක්ෂ ගණන් මැති ඇමතිවරු ඇතුළු අපි හැමෝගෙම ගෙවල් වට කරලා ඒ අතාරත්‍ය මිනිසුන්ගේ අසහනය ඒක අහංකම් දෙන්න මිනිසුන්ගේ පන්සල් වෙන්න පුළුවන් මිනිසුන්ගේ අසහනය පිට කරන්නේ ඒ විදියටයි මේකට නායකත්වයක් නැහැ මේක ඛේදවාචකයක් වෙන්න පුළුවන් මේක වළක්වා ගැනීම සඳහා අපට කළ හැකි විකල්පය මොකද්ද ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් විකල්පයක් තියෙනවා දැන් තෙල් අරමුදේ ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂෙන් නිතරම කියන එකක් තමයි කොරෝනා තිබුණා සල්ලි ආවේ නැහැ ඔය වගේ නොඑක් කතා කියනවා ඔබතුමන්ලට මෙගාවෝට් 1000ක 16යි කරගත්තා නම් අද මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ ඇයි 16යි කරන්න බැරි ගිය ආණ්ඩුවට ඕනකමක් තිබුණා මම දන්නවා ගිය ආණ්ඩුවේ හිටපු බලශක්ති ඇමතිට ඕනකමක් තිබුණා මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාටත් ඕනකමක් තියෙනවා හැබැයි කවුරුවත් කතා කරන්නේ නැහැ ඇයි සෝලා ටික හයි කරගන්න බැරි කවු කිසි කෙනෙක් කතා කරන්නේ ඇමතිවරුන්ට විරෝධයක් තියෙනවා ඇත්ත කතාව තමයි විදුලි බල මණ්ඩලෙන් ඉඩ දෙන්නේ නැහැ මාෆියාව සෝලා හයි කරන්න ඒ දාහ ගිය ආණ්ඩුව කාලේ හයි කරගන්න තිබුණා හයි කරා නම් අද අපට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ දැන් අදානි කම්පැනියට ගෞතම් අදානි කම්පැනියට
අපට
සෝලායක කොරෝනා හන්දා සෝලාහයි කරගන්න බැරි වුණයි කියලා අපට කතා පවත්වන්න බෑ. ඒ වගේම ගෑස් වලට පිටරටින්ම ගෑස් ගේන්න ඕනේ නැහැ. විකල්ප විසඳුම් තියෙනවා. සාකච්ඡාවක් තියෙනවද? විපක්ෂගෙනලා සාකච්ඡා කරනවද ඩොලර් නැහැ ඔව් සංචාරකයෝ එන්නේ නැහැ ඔව් මේකට මොකද්ද උත්තරේ විකල්ප උත්තර දෙන කිසිම සාකච්ඡාවක්
නැහැ
අපි අවසාන කරන්න
කරු මේ කතා කරන කතින් කාලයක් වෙන් කරා නම් හරි මේක කතා
කරන්න there is no time limit allow the member to speak let him finish it and then we'll
ගරු අවසන් කරන සභාපතිතුමනි අලුත් අගමැතිවරේ පත් වෙන්න ඕන පනකඳ තියෙන හයියහත්තිය තියෙන නායකත්වයක් දෙන්න පුළුවන් අගමැතිවරේ පත් වෙන්න ඕන පත්තලහු මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඒ ඇරෙන්න විකල්පයක් නැහැ ඒක විපක්ෂයෙන් පත් වෙනවද ආණ්ඩු පක්ෂයෙන් පත් වෙනවද කියන අපට වැදගත් නැහැ ඒ නිසා රට ගිනි ගන්න මේ වාතාවරණය වළක්වලා අපි කාටත් එකග වෙන්න පුළුවන් අග්‍රාමාත්‍යරේ පත් කරමු කැබිනට් මණ්ඩලය පත් කළා ප්‍රශ්නෙට උත්තරයක් හොයමු කියලා මම අයිල්ල හිටනවා බොහොම ස්තුතියි
thank you honorable විජේදාස රාජපක්ෂ
ගරු සභාපතිතුමනි මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මම ඔබතුමාට යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා විනාඩි 10කට හැමෝටම සීමා කරලා ගියා නම් මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් ඊයේ දිනේදී මම යෝජනා කළා වර්තමානයේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය නිමා කිරීමේ වගකීම තියෙන මේ පාර්ලිමේන්තුවට කියලා ඒ සම්බන්ධයෙන් ඒ විසඳීම සඳහා සුදුසු යෝජනාවලියක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඇති බව සහ ඒ පිළිබඳව තොරතුරු ඊයේ අනාවරණය කළා. අපි බලාපොරොත්තු වුණා පවතින අර්බුදකාරී තත්ත්වය ඉතා බරපතල නිසා මේකට විසඳුමක් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය වැඩි කාල වේලාවක් නොගෙන ලබා දීලා මේකට ප්‍රතිකර්මයක් යොදයි කියලා. හැබැයි අවසානයේදී අපිට දැනගන්න ලැබුණේ ඊයේ පක්ෂ නායකවරු එකට එකතු වෙලා තීරණයක් කරලා තියෙනවා දවස් දෙකක් මේ පිළිබඳව විවාද කරන්න කියලා. මේ විවාදයේ කියන එක ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අද දිනේදී මේ පාර්ලිමේන්තුවේ විවාද වෙච්ච හැටි දැකපු ජනතාව ඊයේ දිනේට වැඩිය අද දිනයේදී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරනවා. අපිට පහුගිය ආණ්ඩුව කරපු වැරදි කියන්න කියලා ගත්තොත් එම මට පැය පහක් විතර එක දිගට එතන ඉඳන් මේ ලැයිස්තු කියවන්න පුළුවන්. මේ ආණ්ඩුව කරපු වැරදි මොනවද කියලා ඇහුවොත් ඒත් ඒ හා සමාන කාලයක් හෝ ඊට වැඩි කාලයක් මට ඒ ලැයිස්තු මෙතන ඉඳන් කියවන්න පුළුවන්. හැබැයි මම එහෙම කියවන්න ඕන, එහෙම කියවපුවාම මේ රටේ ජනතාවට මේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරක් ලැබෙනව නම් විතරයි. නැත්තම් තවදුරටත් ජනතාව ප්‍රකෝප කිරීමක් තමයි එතනින් සිද්ධ වෙන්නේ. ඒක නිසා පක්ෂ විපක්ෂ තමන්ගේ පාර්ශවයට එරෙහිව අවලාද කර ගැනීම, බැන ගැනීම, දෝෂාරෝපණය තුළින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනව නම් මෙහෙම යන්න පුළුවන්. ජනතාව 225ම එපා කියලා කියන්නේ මෙන්න මේ පාර්ලිමේන්තුවේ හැසිරීම අපි කාටත් ආදේශ කරලා පොදුවේ බලන නිසා. ඒ නිසා මේ தত্ত্বය ගොඩ එන්න ඕනයි කියලා මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තේරුම් ගත්තේ නැති බව බොහොම හොඳට පේනෙන්න තිබෙනවා. ඒ එක්කම ගරු සභාපතිතුමනි, අපි අද මුහුණ දීලා තියෙන தত্ত্বය ඇත්ත මීට පෙර රට මුහුණ දීලා තිබුණු தত্ত্বයක් නෙවෙයි. ඒක එහෙම කියන්නේ අද ආණ්ඩුවට ආණ්ඩුව ගෙනියන්න බෑ. ඒක නිසා ඇමතිවරු ඉල්ලලා අස්සුණා. කොටින්ම කියනවා නම් අද මේ රටේ ආණ්ඩුවක් නැහැ. අද මේ රටේ කාටවත් ජනතාවට වග කියන්න ඇමති කෙනෙක් නැහැ. අනිත් පැත්තෙන් විපක්ෂය කියනවා අපි ආණ්ඩුව ගන්නෙ නැහැ, ආණ්ඩුව අපිට එපා. දැන් ජනතාව අහන ප්‍රශ්නේ බොහොම සාධාරණ ප්‍රශ්නයක්. ආණ්ඩුවටත් රට කරන්න බැරි නම්, විපක්ෂයටත් රට කරන්න බැරි නම් හෝ ඕනකමක් නැතිනම් මේ පාර්ලිමේන්තුව මොකටද? මහජන මුදල් කන්දරාවක් නාස්ති කරගෙන මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය කුමක්ද? ඒක නිසා හැමෝම කියනවා මේ පාර්ලිමේන්තුවට වලය තියෙනවා, පාර්ලිමේන්තුවට වගකීම තියෙනවා. ඉතින් කොහොම මේ බලය පාවිච්චි කරනවා? කොහොම මේ වගකීම් ඉෂ්ට කරනවා? ඒ වගකීම් ඉෂ්ට කරනවා නම් මිනිස්සු එනවද පාරට? එහෙම එන්නේ නැහැ. අද රට 100%ක් අරාජිකයි. ඊයේ දිනේදී සභාපතිතුමා දකින්න ඇති මාධ්‍යෙන් මේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පොලිසිය නිලධාරි, හමුදාවේ නිලධාරි මහ විනාශයක් වෙන්න ගියා. අපි පොලිසියට දොස් කියන්නේ නැහැ, හමුදාවට දොස් කියන්නෙත් නැහැ. මේ දෙගොල්ලම ජනතාව ආරක්ෂා කරන්න, රට ආරක්ෂා කරන්න පෙළ ගැහිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ වගකීම ඉටු කරනවා. හැබැයි ඊයේ අර ඒ ස්ථානයේදී සිද්ධ වෙච්ච දේ අනුව යම් කිසි එක නිලධාරියෙක් ආවේගශීලී විදියට කටයුතු කරා නම් අපි දන්නවා මේ සාමකාමී උද්ඝෝෂණ කියලා පටන් ගත්තට සමහර තැන්වල බොහෝ විට මේව ඉවර වෙන්නේ කලහකාරී ලෙස. ඊයේ යම් කිසි ආකාරයකින් අර තුවක්කුවක් අතේ තියාගෙන හිටපු හමුදා බටේගේ අතින් තුවක්කුව නිකම්පත් වුණත් ඊයේ මේ රට ලේවිලක් වෙන්න ඉඩ තිබුණා. අද මේ රටේ ජනතාව කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව වෙනම කාණ්ඩෙකුත්, හමුදාවේ පොලිසිය කට්ටිය වෙනම කාණ්ඩෙකුත් නෙමෙයි, අපි ඔක්කොම එකයි. මේ රටේ පුරවැසියෝ, මේ රටේ ඡන්දදායකයෝ. නමුත් මේ රටේ තියෙන කුහක දේශපාලනය, ක්‍රූර දේශපාලනය නිසා අද මහපාරේදී පොලිස්කාරයෝ එක පැත්තකට බෙදලා අපි තව පැත්තකට බෙදලා, හමුදාව තව කණ්ඩායමකට බෙදලා, අද රටේ මිනිස්සු බෙද බෙදා මොකද්ද මේ යන ගමන? කොහාටද මේ යන්නේ? අද මුළු රටම ජනතාව එක මතයකට ඇවිල්ලා තියෙනවා, ඉල්ලාස් කරගන්න නැති මතයකට. ඒක තමයි ජනාධිපති යා යුතුයි, ඉවත් යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙනවා. ඒකට ආණ්ඩු පක්ෂය අකමැති වෙන්න පුළුවන්, ඕන කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. හැබැයි එතන තියෙනවා මහජන මතයක්, පරාජය කරන්න බැරි මහජන මතයක් තියෙනවා. එදා එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයට යන අවස්ථාව වෙනකොට ජනතාවගේ මතයක් තිබුණා. මේ රටේ තිබුණ දැවැන්තම දේශපාලන පක්ෂය, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂය, ඒක එපා, අපි ඒක පරාද කරනවා. එක මන්ත්‍රීවරයෙක් ගන්න බැරි විදියට ඡන්ද ප්‍රතිඵලයක් ලබා දුන්නේ, ඒක තමයි මහජන බලය, ඒක තමයි මහජන මතය. දැන් අද වෙනකොට 169 කාලය අවුරුදු 5යි කියලා අපිට තර්ක කරන්න පුළුවන් නීති පොත්වල තියෙනවා අපිට අවුරුදු ගණන් තර්ක කරන්න පුළුවන් හැබැයි අපි කවුරුත් ජනාධිපතිතුමා දිරුන් දීලා තියෙනවා අපි මේ තනතුරු බාරගත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අපිට දීලා තියෙන බලතල සහ වරප්‍රසාද පාවිච්චි කරමින් මේ රට සංවර්ධනය කරනවා කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ නන්වැදෑරුම් නිදහස යටතේ අපි ඔක්කොම දිවුරුම් දීලා තියෙනවා ජනාධිපති ප්‍රමුඛ රටේ ජනතාවගේ එදිනෙදා අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් මේ සියලු දේවල් සාධාරණ විදියට බෙදී යන පරිදි සමාජයට අපි සපයනවා කියලා දැන් අපි සපයලා තියෙනවද අද ළමයින්ට ඉස්කෝලේ ගිහිල්ලා විභාගෙට ලියන්න කඩදාසි සපයලාද ගෙදරට ගෑස් එකක් ගේන්න දරුවට බත් ටිකක් ඔයලා දෙන්නේ ගෑස් ටික අපි සපයලාද තියෙන්නේ අපිට අවශ්‍ය ඉන්ධන ටික අපි සපයලාද තියෙන්නේ එහෙනම් මේ දිවුරුන් දීන් ඔක්කොම දැන් අවසන් වෙලා තියෙන්නේ තමන්ගේ දිවුරුන් උල්ලංඝනය කරලා තියෙන්නේ ඒක නිසා ගරු සභාපතිතුමනි මෙතන අවශ්‍ය වාද විවාද කරන්න නෙමෙයි අවුරුත් එකතු වෙලා සම්මුතියකට එන්න ඕන ඒක මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේ වගකීමක් ඒ සම්මුතිය තුල මේ පාර්ලිමේන්තුව තුලින් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන අලුත් කැබිනට් එකක් පත් කරලා ජනතාවට ඇත්ත කියන්න ඕන ඩොලර් නැව් වලින් එනවා කියලා නෙවෙයි මොළහත තියනකම් ඩොලර් අපිට හිගයක් නැහැ කියලා කියන ගොන් කතා නෙවෙයි කියන්න ඕන අපිට ඩොලර් නෙවෙයි රුපියලුත් නැහැ ඉඳිලා
Honorable Member, on the request of the House, we have limited the time for 10 minutes each. You have another 2 minutes to finish.
එතකොට ජනතාවට ඇත්තටම අද මේ රටේ මුදල් ඇමති කෙනෙක් ඕන නැහැ මොකක් පාලනය කරන්නද භාණ්ඩාගාරේ සතයක් නැහැ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මුදල් ඇමතිවරේ පත් කරන්නෙත් නැත්තේ. ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය සුදුසු යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගෞරවනීය සියලුම මන්ත්‍රීවරුන්ගෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් කරලා එකඟතාවයකට එන්න ඕන කියලා අනිත් එක තමයි ගරු සභාපතිතුමනි මේක මේ දේශපාලනයේ දේශපාලඥයෝ නිසා විතරක්ම නෙවෙයි මේ ජනතාවගේ අද බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ මේකට විධායකයේ ව්‍යවස්ථාදායකයේ විතරක් නෙවෙයි රාජ්‍ය සේවය සහ අධිකරණයත් වග කියන්න ඕන අද මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවාද නීතිඥ ප්‍රජාව ඉන්නේ පාරේ ඇයි ඉන්නේ අද නීතිඥ ප්‍රජාවට ප්‍රශ්නයක් තියෙනවා අපි කවුරු වෙනුවෙන් නඩු කතා කරත් අවසානයේ ඕනම නීතිඥවරයෙක් ඕනම පුරවැසියෙක් බලාපොරොත්තු වෙන්නේ නීතියේ ආධිපත්‍ය තුළින් නඩු විසඳනවා මිසක් කැලෑ නීතිය ගෙනල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන එක
නෙවෙයි
හරි මම ඔබතුමාගේ අවධානය මේ අවස්ථාවේ යොමු කරනවා Removal of Officers Procedure Act No. 5 of 2002. The person appointed to the officers referred to in Section 2 may be removed from office on any one or more of the following grounds. Being found guilty of gross neglect of duty, being found guilty of gross partiality in office. කවුරු ගැනද මේ කියන්නේ? මේ කියන්නේ නීතිපති ගැන. දැන් මම නඩු ගැන කතා කරන්නේ
නැහැ.
දැන් මල්වානේ නඩුව තියෙනවා. මල්වානේ නඩුවේදී නීතිපතිවරයා කොහොමද කටයුතු කරන්නේ? එතකොට නීතිපතිවරයා තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට චූදිතයා නිදහස් කරන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කළා ඉවරයි. අපි පැහැදිලිව කියනවා.
Thank you honorable member. We'll have to
one moment. අපි පැහැදිලිව කියනවා නීතිඥ ප්‍රජාව විදියට තීරණයක් අරගෙන තියෙනවා. මේ නීතිපතිවරයා මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන ගියොත් අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා දෝෂාභියෝගයක් ගෙනල්ලා මේ නීතිපතිවරයා තනතුරෙන් ඉවත් කරන්න කටයුතු කරනවායි කියලා.
Thank you, honorable member. Honorable JC Alwathola, you have 10 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම අද දින අපේ රටේ ඉතිහාසයේ අපි දන්න බැරෑරුම්ම ප්‍රශ්න ගණනාවකට අපි වැදි වෙලා ඉන්නවා. අපි දැක්කා උදේ ඉඳන් ආණ්ඩු පක්ෂයෙන් කතා කරද්දී මේ ප්‍රශ්නේ හරියට අවබෝධ කරගෙන තියෙන ගැටලුව දිගින් දිගටම එනවා. අපි දන්නවා 2019 ජනාධිපති මැතිවරණය
ජයග්‍රහණ කරනකොට මේ රජය මේ රටේ තරුණයෝ එකතු වෙලා බලාපොරොත්තු ගොඩනක් තියාගෙන ඒ ජයග්‍රහණය සමරනකොට වැඩිහිටියෝ පාරට බහලා කිරිබත් කනකොට තරුණයෝ තාප්පොල පින්තූර ඇඳා. අද මොකද වෙලා තියෙන්නේ? අවුරුදු දෙකක් යනකොට මේ රජය මේ ජනතාවගේ බලාපොරොත්තු වලට මොකද්ද කරලා තියෙන්නේ? අපි අවුරුදු 74ක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කතා කරමු 2019න් පස්සේ. අද මොකද්ද මේ තරුණයොන්ට වෙලා තියෙන්නේ? අද ඒ තරුණයෝ තමයි අද පාරට බැහැලා තමන් පත් කරපු ඒ කිරිබත් කාපු උදවිය තමයි අද පාරට බැහැලා ගෝඨාභය ගෝ හෝම් කියලා කියන්නේ. ගෝඨාභය විතරක් නෙමෙයි මේ රාජපක්ෂ පවුල් පාලනයම මේ ආණ්ඩුවටම ගෙදර යන්න කියලා කියන්නේ. ඒ නිසා අද අපි පැහැදිලිවම කියනවා සබජේට වරමක් දුන්නේ නැහැ. අද මේ කතා කරන ඇමතිවරු කියනවා අපිට පෙන්වන්න කියලා 313. අපි දැක්කා ආණ්ඩුව කොහමද කටයුතු කරේ කියලා. බලයට ඇවිල්ලා අද මෙතන ලැජ්ජා නැතුව කතා කරනවා 19 වෙනි ආණ්ඩු ක්‍රම විවස්සාව ගෙනල්ලා ඒක ගේන්න මහන්සි වෙච්ච අය 20 රතේ ඉස්සුවා. අස උත්සලා තමයි දුන්නේ බලය තව වැඩි කරලා විධායක ජනාධිපති ක්‍රමයට. අපි සතුටු වෙනවා විපක්ෂ නායකතුමා ඊගෙන ආව යෝජනාවක් මේ රටේ විධායක ජනාධිපති ක්‍රම වෙනස් කරන්න අවශ්‍ය නීති රීති අපි හදමු කියලා මේ පාර්ලිමේන්තුවෙන්. ඉතින් ඒවට කතා කරන්නේ. ඒ නිසා අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය අහම්බෙන් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේකේ වගකීම රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව බාර ගන්න ඕන. මේකට අවුරුදු 74ක් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ තත්ත්වය අද මේ රටේ ජනතාව පාරට දාලා තියෙන ආණ්ඩුව පය 12ක් විදුලිය කපනවා. ගෑස් එක ගන්න මාස 6ක් 7ක් ඉඳන් දැන් ගෑස් ගියක් තිබ්බා ඒක පිපුරුවා. ජනතාව මැරුණා. තුවාල වුණා. දේපළ හානි වුණා. මොකද්ද ගත්ත පියවර? තාමත් ගෑස් පෝලිං. ඉන්ධන ලබා ගන්න බර දවස් ගණන් ඉන්නවා පෝලිං වල. එතකොට ජනතාව පාරට එනවා කවුද? මේ අපි විපක්ෂයද? මේ ආණ්ඩුව ගෙනාව ජනතාව පාරට. එහෙමනම් ආණ්ඩුව ජනතාව පාරට ගෙනාව නම් අද අපි කියනවා ලෑස්ති වෙන්න එපා. ජනතාවට තුවක්කෝ පෙන්වන්න. ජනතාවට දුක්කෝ පෙන්වන්න ලෑස්ති වෙන්න එපා. අපි නෙමෙයි පාරට ජනතාව දෙමේ තමුන්නාන්සේලා. ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුව කොච්චරක් කතා කර අවුරුද්ද කර ඉස්සලා ඉඳ මේ රටේ මේ ප්‍රශ්න එනවා. මේ වට අවශ්‍ය උත්තර සපයන්න කියලා. එතකොට මොකද කිව්වේ? එතකොට විපක්ෂයේ හිනස්සා. විපක්ෂය බොරු කියනවා කිව්වා. බිල්ලෝ මවනවා කිව්වා. දැන් හරිද? දැන් බිල්ල හරි නේද? දැන් අද ආණ්ඩු පක්ෂයට ගෙදර ඉන්න බැරි තැනට පත් වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී. අද මේ රටේ ජනතාව මම පැහැදිලිවම කියනවා අපි දැක්කා ඊයේ දිනේ පාර්ලිමේන්තුව ඉස්සරහා ඒ හමුදාවේ ඒ මෝටර් සයිකල් සම්බන්ධයෙන් අද උදේ ඒ සම්බන්ධයෙන් කතා වුණා. අපි පැහැදිලිවම කියනවා ඉතිහාසය අපි දන්නවා. මේ ඉතිහාසයේ අද ඉන්න ජනාධිපතිවරයා එදා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්නකොට මේ රටේ ජනතාව එදා ඉන්ධන ඉල්ලලා පාට බයිනකොට හලාවත ඇන්තනීලට වෙඩි තිබ්බා. අගලු කම්මල් සේවකයෝ තමන්ගේ වෘත්තිය අයිතින් ඉල්ලනකොට වෙඩි තිබ්බා. වතුර ඉල්ලනකොට රතු බස් වල වෙඩි තිබ්බා. එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ අපි ලෑස්ති වෙන්න එපා ජනතාවට. මේ රටේ ජනතාව පාරට දාලා ඒක මර්ධනය කරලා තුවක්කුව ඉස්සරහට දාලා මේවා මර්ධනය කරන්න ලෑස්ති වෙන්න එපා. ජනතාව මොකද්ද කියන්නේ කියලා අහුම්කම් දෙන්න ඕනි. මොකද ජනතාව එකපාරට වැස්සේ නැහැ. මෙතන ඉන්නවා ගොවි ජනපද ප්‍රදේශ වලින් ආපු මන්ත්‍රීතුමල්ලා. තමුන්නාන්සලා මොකද්ද කරේ? බොහොර එක රාත්‍රියක බොහොර තහනම් කරා. මොකද්ද උනේ මේ රටේ ජනතාවට? දැන් අද උදේ කතානායකතුමා මොකද්ද කිව්වේ? මේ රටේ ඉන්ධන ගෑස් විදුලිය ප්‍රශ්න විතරක් නෙමෙයි ආහාර ප්‍රශ්නකුත් වෙනවා කියලා එතුමා කිව්වා. එතුමා අනතුරු ඇඟෙව්වා. දැන් ඇවිල්ලා තියෙන්නේ ඒ මොකද? තමන් තනි තීන්දුව අරගෙන උද්දච්චකමට තනි තීන්දුව අරගෙන මේ රටේ ගොවි ජනතාවගේ නිෂ්පාදනය සම්පූර්ණ විනාශ කළ දැම්මා. කෘෂි කර්මාන්තයේ අවශ්‍ය වෙලාවට පොහොර ටික දුන්නේ නැහැ. ඒක එක රාත්‍රියක නවත්තලා ගොවි අදම පාරට ඉස්සල්ලාම ගොවියදම බාරට ඉස්සලාම. එතකොට මොකක්ද තවුන්නාසලා කිව්වේ? තවුන්නාසලා කම දේශපාලන පක්ෂ විපක්ෂය අද ගොවිය අයලියට වස්සලා තියනවා කියලා. ඒක නෙවෙයි ඇත්ත. ගොවිය අයලියට වැස්සේ තවන්න අවශ්‍ය පොහොරට ගිහිල්ලා. ඒ ගොවිය තමයි අද මේ එළියට පාරට බහැලා අපිට ජීවත් වෙන්න අයිතිය දෙන්න කියලා කියන්නේ. ඒ ගොවිය තමයි කියන්නේ ගෝඨාභය රාජවක්ෂ ගෙදර යන්න කියලා. ඒ තරුණයෝ තමයි අද මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට අපි පැහැදිලිවම කියනවා දැන්වත් මේ සැබෑ තත්වය තේරුම් අරගෙන මේ රට ලේවිලක් කරන්න නැතුව මේ රටේ ජනතාවගේ අයිතීන් ඒ අයිතීන් උල්ලංඝනය කරන්න නැතුව අපි දැක්ක ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනි. ආණ්ඩුව දැම්මා හදිසි නීතිය. හදිසි දාලා ඊයේ ඒක අකුල ගත්තා.
Honorable member, you have 2 more minutes.
ඇයි ඒ අකුල ගත්තේ? ඇයි හදිසි නීතිය අකුල ගත්තේ? තමුන්නාන්සලා දැනුත් බලන්නේ. දැනුත් බලන්නේ තමුන්නාන්සලා පුළුවන්කම තිබුණා නම් ඒක ක්‍රියාත්මක කරනවා. දැන් තමුන්නාන්සලාගේ ඇතුළෙම ඉන්න කණ්ඩායම ඊයේ දිනේ සුවාදීන වුණා. එයාලයි අපි ඔක්කොමලා කිව්වාම මේ තමුන්නාන්සලාට 114ක් නෑ මේක පාස් කරගන්න. මේක පරදී කියන බයට අකුල ගත්තේ. ඒක තමයි ඇත්ත. අද කතා කරනවා අද ගොඩක් දෙනෙක් කතා කරන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු අද බොහොම අද කතා කරනවා මේක අපි ඔක්කොම එකතු වෙලා මේක කරන්න ඕනි කියලා. මම කියනවා මේට අවුරුද්දකට ඉස්සල්ලා අපි ඔක්කොමලා පෙන්නලා දීපු කාරණා වලට අමුන්නාන්සලා අහුන්කම් දුන්නා නම් විශේෂයෙන් මෙතන ඉන්න හොඳ කණ්ඩායමක් මෙතන ඉන්න හොඳ අයත් ඉන්නවා. ඒ අය අපි දන්නවා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සමහර ඒවා කතා කරා. මන්ත්‍රීතුමාලා කණ්ඩායමේ කතා කරා. නමුත් මොකක්ද උනේ? උද්දච්ච කමඩේවර අහුන්කම් දුන්නේ නැහැ. අහුන්කම් දෙන්නේ නැතුව අද මොකද්ද වෙලා තියෙන්නේ? මුළු රටම බාරට දාලා තියෙනවා. එක පැත්තකින් ආර්ථිකය කඩාවැටලා බංකොලොත් බාහිර ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් දේශපාලන ව්‍යාකූලතාවයක් මේ රට ඇති වෙලා තියෙනවා. එහෙමනම් මම කියනවා අද මේ වෙනකොට මම පැහැදිලිවම කියන ආණ්ඩුවට මේ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට අපි කියනවා මේක ගැන මීට වඩා මේ අද ජනතාව මොකද්ද බිම කියන්නේ කියන එක අහුන්කම් දෙන්න. මේක දේශපාලන පක්ෂ පාට වලට මේක ලඝු කරලා මේ ජනතාවගේ උද්ඝෝෂණය ජනතාවගේ නැගිටීම ගැන හරි අවබෝධයක් නැතුව කටයුතු කරලා මේ රට නැවතත් ලේවිලක් බවට පත් කරන්න ලෑස් වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයේ අවසන් කරනවා.
ප්‍රසන්න රණතුංග
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අපි ඊයේ පක්ෂනායක රැස්වීමේදී රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා මේකට විසඳුම් ලබා ගන්න තමයි අදත් හෙටත් දවස් දෙක වෙන් කරේ. හැබැයි අද මේ සාකච්ඡාවලදී මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න මේ සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් තිබුණාද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. අද මේ සාකච්ඡා දිහා මුළු රූපවාහිනිය තුළින් මුළු රටම බලාගෙන ඉන්නවා. මේ ස්ථානවලට ඇවිල්ලා 3000 4000 විරෝධතා කරාට රටේ තැන් තැන්වල මුළු රටම අද මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි පිළිගන්නවා අපි ජනතාවට විරෝධය පළ කිරීමට තිය අයිතිය පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. ඒක අපි පිළිගන්නවා ගරු සභාපතිතුමනි. ඒ වගේම විරෝධය පළ කරන්න ඕනි රටට යහපතක් වෙන්න මිසක් රට ආරාජික කරන්න නෙමෙයි කියන කාරණාව තමයි මම හැමදාම කිව්වේ. අද රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. රටේ ප්‍රශ්නේ රටේ ජනතාවට ඉන්ධනවල ගැටලුවක් තියෙනවා. ගෑස්වල ප්‍රශ්නයක් තියෙනවා. විදුලිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයට හේතුව මොකද්ද කියන කාරණාව තමයි බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අද මේ සභාව දැනුවත් කරේ. ඒක අහගෙන ඉන්න කැමති නැහැ. ආර්ථික වශයෙන් අද රට පත් වෙලා තියෙන තත්ත්වය ඒකට හේතුව පිළිබඳව තමයි එතුමා පැහැදිලි කරේ. අද වෙනම දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය හඳුනා ගැනීම අපි සිදු කළ යුතු වෙනවා. ඒ නිසා මූලාසනාරුඩ කරු මන්ත්‍රීතුමනි, මේ රටේ හැමදාම වෙච්ච දෙයක් තමයි මේ රටට ආදරය කරන රට ගැන හිතන නායකයෝ ආවම මේ නායකයෝක පන්නන් යම් යම් කණ්ඩායම හැදෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික නිවසට ගිහිල්ලා එදා යම් කණ්ඩායම් උත්සාහ කරේ එතුමාව ඝාතනය කරන්න. ගෝ හෝම් ගෝට කියන මාතෘකාව ඉස්සරහට දාගෙන එදා ඒ අයගේ උත්සාහය විවාද ඒ කරගන්න බැරි වුණා. අද උත්සාහ කරන එතුමාවේ තනතුරෙන් එළවන්න. මතක තියාගන්න ඕනේ අපි 69 ලක්ෂයක් එතුමාට ඡන්ද දීලා ඒ ජනවර්ම ලබා දුන්නා එතුමාට පාලනය කරන්න. ඉතිහාසය අපි දැකලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 83 එදා කළු ජූලිය මිනි මරණංගේ දේශය කියලා ප්‍රසිද්ධ වෙච්ච ඒ කාල සීමාවේදී එතුමාට ওই වගේම ගියා. අද විපක්ෂ නායකතුමාගේ තාත්තා එදා සජිත් ප්‍රේමදාස මහත්තයා මම පිටකොටු හන්දියේ ඉඳගෙන මම බලාගෙන හිටියා ගිය පෙළපාලිය. ප්‍රේමදාස මහත්තයාගේ පින්තූර එලා උස්සගෙන එදා ඒකට විරුද්ධව වෙනම ජේ.ආර්. ජයවර්ධනට විරුද්ධව පෙළපාලියක් ගියා. හැබැයි එදා ඒ සිද්ධියත් මුල් කරගෙන ජේ.ආර්. ජයවර්ධන ඉල්ල ලස්සුනේ නැහැ ජනාධිපතිවරයා. ඒකට මූණ දුන්නා. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමාගේ තාත්තා 88 89 කාලේ භීෂණේ කාලේ මට හොඳට මතකයි කරු මුලාසන අරුරකරු මන්ත්‍රීතුමනි විශාල 60,000කට වැඩි සෙනගම් මැරුවා. හන්දි ගන්න ටයර් සෑවල් වල ගියා. හාමුදුරුවන් අන්තර කටේ දාලා පුච්චලා දැම්මා. එදා ජනතා විමුක්ති පෙරමුණ තුන්ඩු කෑල්ලෙන් තමයි කඩ වැහුවේ. තමන්ගේ අනට කීකරුනේ නැත්නම් මරලා ලයික් අනුවල එල්ලුවා. එදා තුන්ඩු කෑල්ලෙන් කරපු දේ තමයි අද සමාජ මාධ්‍ය හරහා ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ. මම දැක්කා අද අන්ද්‍ර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එතුමාගේ ඊයේ කාරණාව පිළිබඳව පැහැදිලි කරා. මම ඒක අභියෝගයට ලක් කරන්නේ. මං ගාව මේ ඡායාරූප තියෙනවා කරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. මේ ඡායාරූපේ එතුමා කතා කරන තැන පිටිපස්සේ ඉන්න කෙනත් ගම්පා රැස්වීමට යනකොට එතුමා පස්සේ ගියත් එකම එක්කෙනයි. එයා පිළිබඳව අද මේ වෙනකොට මම දන්නවා මෙතුමා ගම්පා දිස්ත්‍රික්කයේ කෙනෙක්. එයා තමයි ඊයේ දවසේ ජාලේ ඉඳන් පණිවිඩයක් අරිනවා. කරුණා කරලා දැන් අපි ලෑස්ති පාර්ලිමේන්තු වටලා නුඹලා වරෙල්ලා කියලා මිනිසුන්ගේ ප්‍රොපෝක කරපු පුද්ගලයා තමයි මේ ඉන්නේ. ඊළඟට මෙතන ඇවිල්ලා මෙතන වට කරලා මෙතන ප්‍රශ්න ඇති කරලා ඊට පස්සේ එතුමා දානවා වොයිස් මැසේජ් එකක් ඒගොල්ලන්ගේ එකට. දැන් අපි මෙතන මිනිසුන් ඇවිස්සුවම උන් ගේම ගහනවා. අපි දැන් නැවත ජායලට එනවයි කියලා. මේ එකම පුද්ගලයා. එහෙමනම් අපිට සැකයක් තියෙන්නේ ඒකයි ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මේකේ පිටිපස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවයි කියන කාරණාව. අද උද්ඝෝෂණ වලට ගියාම මිනුවන්කොඩ උද්ඝෝෂණය කරනකොට මේ පුද්ගලයා හිටියා. මේ පුද්ගලයා මොකද කරේ? මෙතන උද්ඝෝෂණය කරනකොට මොකද වුනේ? වෙනම වෑන් එකක් එනවා, අරක්කු ගේනවා, කෑම ගේනවා, මත්ද්‍රව්‍ය දෙනවා, එතන ඉන්න මිනිස්සුන්ට දෙනවා ඒවා පාවිච්චි කරන්න. අහිංසක මිනිස්සු සාධාරණ විරෝධයක් කරද්දී තමන්ගේ විරෝධය පළ කරද්දී එතනට කඩාකප්පල් කණ්ඩායම ඇවිල්ලා ඒ විරෝධය ආරවුලක් බවට පත් කරලා දේපල හානි කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක අද වෙනකොට මගේ නිවසට ගහන්න අද ෆේස්බුක් එකේ සමාජ මාධ්‍යවල කියනවා ගම්පා ක්‍රවුඩ් එක උඩුගම්පල ප්‍රසන්නයට ගහන්න ඕනේ කියලා. බඩ මහත කළු කැත ප්‍රසන්නට ගහන්න ඕනේ කියලා. ඒක මගේ හැටි. මේක මගේ ශරීරය වෙනස් කරන්න බෑ කරු. හැබැයි මම මේකට සූදානම්. මේ අලුත් දේවල් නෙමෙයි අපිට. 1977 අද මේ බඩ කතා කරන සජපේ මන්ත්‍රීවරු 1977 මගේ පියාගේ ගේ ගිනි තිබ්බා. මම එතකොට අවුරුදු 10යි. අපි ගේ ඇතුලේ හිටියේ. මගේ පියා උඩට වෙඩි තියලා තමයි අපේ ජීවිත රැකලා දුන්නේ. එදා අපි එකට මූණ දුන්නා. ඒ වගේම කරු මුලාසන මන්ත්‍රීතුමනි කියන්න ඕනි. එදා 94 බලයට ආපුවම අපේ ආණ්ඩුව මම එතකොට දේශපාලනය කරන්නේ නැහැ. මම පෞද්ගලික ආයතන රැකියාව කරේ. මගේ පියාට පීයෙන් යනපු එක එදා මගේ තාත්තට ගහපු මියා මම හොයන් ගියා. මම හැමදාම කියන එක තමයි මගේ පියා බෝධිසත්වෙක් කියලා. හැබැයි මම නම් නැහැ එහෙම. ගියාම මුන් හැංගිලා හිටියා. මම නැති වෙලේ මගේ තාත්තා හොයාගෙන ඇවිල්ලා මම රස්සාවට ගිහින් ගෙදර එනකොට තාත්තා කියනවා පුතේ මේ දන්නවද මෙයා? දැන් මේ 97 වෙලා 94යි. අවුරුදු ගානකට පස්සේ මං කව උතාත්තේ මං දන්නවා. මම මුව හොයන්න ගියා. මේ ඇවිල්ලා තියෙන එදා එන නොදැනුවත් අපිට කරපු අපුතේ කියලා ඒ දෙන්නගේ මේ දරුව දෙන්න රස්සාවල් දුන්නා. බොරුද කියලා අහන්න. ඒ වගේ තත්ත්වයකට අපි මූණ දුන්නා. අපි අද සූදානම් ඒකට. අපි ගෙවල් වලට ඇවිල්ලා ගැහුවොත් අපි ඒකට මූණ දෙනවා. හැමදාම නත්තල් නැහැ කියන එක හැමෝම තේරුම් ගන්න ඕනේ. මේක තර්ජනයක් නෙමෙයි. මේ රටේ සාමකාමීව හැමෝම කටයුතු කරන්න ඕනේ. මේ දේශපාලනය කරන ආණ්ඩු පක්ෂයේ රොෂාන්ගේ ගෙදරට ගහනවා. ගාමිණී ලොකුගේ ඇමතුමාගේ ගෙදර ගහනවා. අනික අය ගහනවා. හැබැයි මේකේ මම හොරු ටික ඉන්නවානේ විපක්ෂේ කාටද කියන්නේ? මහා බැංකු හොරගම කරා. මෙතන අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි ගත්ත නැති කෙනෙක් ඉන්නවද? මැතිවරණයට වියදම් කරේ නැද්ද? තමුන්නාන්සල තමයි අර්ජුන ඇලෝසියලත් එක්ක එක්කහුවෙලා එවුට මහා බැංකුව හොරකම් කරලා එව්වල පව් තමයි අපි මේ කර ගහලා තියෙන්නේ. එව්වයි උදව් ලැබපු අය තමයි මේ පැත්තේ ඉන්නේ. හැබැයි කවුරක්වත් ගහනවද ගිහිල්ලා එක්කෙනෙක් ගේකට? අන්ද කුමාර දිසානායක මහත්තයා එතනට ගිහිල්ලා නියම රඟපෑමක් කරා. නියම රඟපෑමක්. එතුමත් එදා යහපාල නාණ්ඩුවේ හිටියා. අද කතා කරනවා දේශීය දේවල් විකුණනවායි කියලා. අම්මන්තට වරා විකුණනකොට එනං අන්ද කුමාර මහත්තයා ඔළුවේ හිටගන්න තිබ්බනේ. හිටගත්තද? නෑ. මහා බැංකු හොරගම කරද්දී කෑ ගහන්න තිබ්බනේ. මේ වගේ පාර්ට් බස්සල ගස්සන්න තිබ්බනේ එදා මේ ආණ්ඩුවේ ඉන්න අයට. එදා හිටපු යහපාල නාණ්ඩුවේට. ගැස්සුවද? නෑ. මොකද ඒ අයට ඒක කොටස් තිබුණා. ඒ නිසා මෙව වැරදි විදියට පාවිච්චි කරන්න එපා. ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ සාමකාමී විරෝධය ඇති කරන්න.
Honorable member, you have two more minutes.
ඒ නිසා ඒ සාමකාමී විරෝධ මැදට මේ අහිංසක විශ්වවිද්‍යාලේ ළමයි, ඒ ළමයි අවුරුදු 30ට අඩුයි. 77 ඒගොල්ලන් දන්නේ නැහැ. 83 අධ්‍යක්ෂ මවුන්ට නැහැ. 88 89 භීෂණ කාලේ අධ්‍යක්ෂ මවුන්ට නැහැ. ඒ නිසා අද ඒ අයව රවට්ටගෙන මහා පාර්ට දාලා තැන් තැන් වලට ගිහිල්ලා මේ මොටෝ සයිකල් කල්ත්‍රිය හෙල්මට් දාගෙන ගියායි තමයි ජනාධිපතිතුමාගේ නිවසටත් ගහන්න ගියේ. ඔය හැම ගෙදරකටම යනකොට ඔය බයිසිකල් කල්ලිය ගිහිල්ලා තමයි සංවිධානය කරන්නේ. හෙල්මට් දාගෙන මේ වගේම හෙල්මට් දාගෙන ඔය නැගපු කෙනා වාහනේ නැගගම අපි බයිසිකල් කල්ලිය කෙනෙක්ද නැද්ද කියලා කොහොමද දන්නේ? ඒ නිසා මෙව්ව ජනතාව ඉස්සරහට ගින් එකපදයකුත් ජනතාව නැති තැන ගහපල්ලා මරපල්ලා කියන තව පදයකුත් එක්ක නටන්නලා හොඳ නැහැ. ඒ නිසා තමයි ඔවුන්ට කවදාවත් බලයට එන්න බැරි. එදා ඡන්දෙන් බලයට එන්න බැරි අය අරගලය කරා රටේ බලය අල්ලන්න හදනවා. මතක තියාගන්න සජපේ මන්ත්‍රීවරුන්ටත් මම මේක කාරණාව කියන්න ඕනි. ආණ්ඩුව පිටවුවම ඔබතුමල්ලටත් මුහුණ දෙන්න වෙයි. නැත්නම් විජේදාස රාජපක්ෂ මහත්තයා මුදල් බාත්රූම් එකේ දුන්නා වගේ දීලා තමයි පගාව දීලා ආරක්ෂා කරගෙන කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ අර මේ සාකච්ඡාව ගත්තේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇතියට. අනුනායක හාමුදුරුවෝ ටික ලියුමක් එව්වා ජනාධිපතිතුමාට මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා. ජනාධිපතිතුමා විවෘත ආරාධනාවක් කරා සීනු දේශපාලන පක්ෂවලට අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි. ඒ අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම කුණු කූඩේට විසිකරා එක්සත් ජාතික පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ එක කුණු කූඩේට විසිකරා. ඒකට සාධාරණයක් ඉටු කරේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමා කතා කරලා කිව්වේ එතුමාට තිබුණා මෙතන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතුමා ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්. කමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්. ශෂේන්ද්‍රලා ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්. එහෙමනම් ඒ අයිති තියෙනවා මේ පාර්ලිමේන්තුව තුල කතා කරන්න. වෛරය ක්‍රෝධය මිනිස්සු අතර ඇති
කරලා
මේ තත්ත්වය වාතාවරණය ඇති කරපු එකට මේ සියලු දෙනාවක් කියන්න ඕනි. ඒ නිසා මේ 225 මේපයි කියලා මතයක් හැදුවා. එහෙනම් මේ 225ටම ගහන්න ඕනි. 225ම ගෙවල් කුඩු කරන්න ඕනි. එහෙම වෙන්නේ නැහැ. මොකද මේකේ පිටිපස්සේ තියෙන දේශපාලන හස්තියක් ගරු මුලාසන මන්ත්‍රීතුමී ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මම නිහඬව බෝසත්.
Thank you.